අද කතා කරන්න යන්නේ මේ ද්විතීක වර්ධන ක්‍රියාවලිය කියන මාතෘකාව තමයි අද මේ කතා කරන්න යන්නේ. මල්වන ද්විතීක වර්ධන. අපි බලන ද්විතීක වර්ධනේ කිව්වනම් ඉතින්දි කියනවා එහෙනම් තවත් වර්ධනයක් තියෙනවානේ. ඒ වර්ධනේ තමයි අපි හඳුන්වන්නේ ප්‍රාථමික වර්ධනේ කියලා. මේ අපි ඉස්සෙල්ලා එහෙනම් මොකද්ද කියලා බලමු. ප්‍රාථමික වර්ධනේ කියලා කියන්නේ මේ ප්‍රාථමික වර්ධනේ කියලා කියන්නේ ප්‍රාථමික විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා ශාක කඳන් හා මුල් දිගින් වැඩි වෙනවා නම් අපි ඒක හඳුන්වනවා ප්‍රාථමික වර්ධනයක් කියලා. හරිද? ඉතින් බලන්න ප්‍රාථමික විභාජකයක් ගැන කතා වුණා. මොනවද ප්‍රාථමික විභාජක කියන්නේ? ප්‍රාථමික විභාජකයක් කියලා කියන්නේ කලලවදියේ සිටම විභාජක වීමේ හැකියාවක් තියෙනවා නම් එම පටක අපි හඳුන්වනවා ප්‍රාථමික පටක කියලා. අර දෙවනු අවස්ථාවේදී කියන්නේ කලල අවස්ථාවේ නැතිව පසුව විභාජක කාර්යයක් අත් කරගන්න නම් අපි ඒව හඳුන්වන්නේ ද්විතීක විභාජක පටක කියලා. හරි. එතන අපි ප්‍රාථමික විභාජක පටක යටතේදී ඉගෙන ගත්තා කඳේ අග්‍රස් විභාජකය කියලා එකක්. ඒ වගේම මුලේ අග්‍රස් විභාජකය, ඒ වගේම අන්තරස්ත විභාජකය, අර ගැට දෙකක් අතර තියෙන අන්තරස් විභාජකය. ඒකත් ප්‍රාථමික විභාජකයක්. ඒ වගේම අනිත් එක තමයි කලාපීය කැම්බියම. ඒ කියන්නේ සන්නල කලාපේ මැද තියෙන සෛලම හා ප්‍රොයම මැද තියෙන විභාජක පටකය. ඔන්න ඕවා අපි හඳුන්වන්නේ කලලවදී ඉඳලම විභාජනය වෙන්නේ හැකියාවක් තියෙන නිසා ඒව අපි හඳුන්වනවා ප්‍රාථමික විභාජක පටක කියලා. දැන් අපි අද මේ කතා කරන්න යන්නේ මේ ද්විතීක වර්ධනය ගැන. ඒ කියන්නේ ද්විතීක විභාජක පටක වල ක්‍රියාකාරීත්වය තමයි මෙහිදී අපි කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ද්විතීක වර්ධනයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඒකද ද්විතීක වර්ධනයක් කියලා කියන්නේ පාර්ශ්වික විභාජක මගින් ඇති කරන ලබන සෛල හේතුවෙන් නව සෛල හේතුවෙන් කඳන් හා මුල්වල විස්කම්බේ වැඩි වෙනවා නම් අපි හඳුන්වනවා ඒක ද්විතීක වර්ධනයක් කියලා. බලන්න එතෙන්දී වචනයක් කියනවා පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය හේතු වෙන්නේ. ඒ කියන්නේ එකතු වෙන නව සෛල නිසා කඳන් හා මුල් විස්කම්බේ වැඩි වෙන එක තමයි අපි ද්විතීක වර්ධනයක් කියලා කියන්නේ. එතකොට මොනවද මේ පාර්ශ්වික විභාජක? අපිට මෙතෙන්දී කතා කරන්න තියෙනවා පාර්ශ්වික විභාජක වර්ග දෙකක් ගැන. එකක් අපි හඳුන්වනවා සනාල කැම්බියම කියලා කියනවා. අපි අනිත් ප්‍රාථමික විභාජකයේ හඳුන්වනවා මේ ද්විතීක විභාජකයේ හඳුන්වනවා වල්ක කැම්බියම. මේ සනාල කැම්බියම කියන එකත් වල්ක කැම්බියම කියන එකත් දෙකේ ක්‍රියාකාරීත්වය හින්දා තමයි ද්විතීක වර්ධනය ඇති වෙන්නේ. මේ දෙකම පාර්ශ්වික විභාජක පටක. හරි. එහෙනම් මොන නිර්වචනය ගත්තා ඔගොල්ලන්ට තේරුණා. දැන් අපි බලමු ඊළඟට මේ ද්විතීක වර්ධනය කියන එක सिद्ध කරන්න පුළුවන් මොන ශාකවලටද කියලා. හරිද? එතන මේ වගේ එකක් ඉන්න ඕනේ. මෙන්න මේ ශාකේ කාෂ්ඨීය බහුවාර්ෂික වෙන්නුන් මේ ශාක. හරිද? කාෂ්ඨීය බහුවාර්ෂික සියලුම විවෘත බීජක ශාකවලට මේක කරන්න පුළුවන් කියලා. හරිද? ඒ වගේම ඒක බීජපත්‍රි ශාකවලට මේක කරන්න බෑ. මොකද ඒගොල්ලොන්ට මේ අර කැම්බියම් පටකේ කියන එකක් හදාගන්න බෑ. හිඳ ඒක මොන්නේ කරන්න බෑ. බොහෝ දීබිජපත්‍රි ශාකවලට කරන්න පුළුවන්. හොඳට අපි බලමු කාටද ඇයි මේ බොහෝ කියලා. නේද? ඒ කියන්නේ දීබිජපත්‍රි ශාකවල තියෙනවා අකාෂ්ඨීය දීබිජපත්‍රි ශාක කියලා જાතියක් තියෙනවනේ. ඒගොල්ලොන්ට කාෂ්ඨයක් හදන්න බෑ. හරි. එහෙනම් සියලුම විවෘත බීජක ශාකවලට කරන්න පුළුවන් මේක බොහෝ ද්විබීජපත්‍රි මේ කාෂ්ඨීය ශාකවලට තමයි මේ ද්විතීක වර්ධනය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා නිර්වචනය ගත්තේ කොහොමද කියන්න දන්නවා කාගෙද මේක සිද්ධ උනේ කියන්න අපි දැන් දන්නවා නේ. අපි ඊළඟට බලමු මේ. අපි කියනවා දැන් අපිට හිතන්න පුළුවන් මේ ප්‍රාථමික වර්ධනය ද්විතීක වර්ධනය කියලා එහෙනම් ශාකයේ වර්ධනාකාර දෙකක් තියෙනවානේ. එතකොට මෙන්න මේ කාෂ්ඨීය ශාකවල කාෂ්ඨීය බහුවාර්ෂික ශාකවල ප්‍රාථමික වර්ධනය ද්විතීක වර්ධනය එකවර සිද්ධ වෙන්නේ. මොකද්ද මේ කිව්වේ? මේ කියන්නේ මේකයි. දැන් ශාක කඳක් ගත්තු ශාකයක් ගත්තොත් එහෙම අපි ශාකයක අග්‍රස්ථි විභාජක තියෙනවානේ. අග්‍රස්ථ විභාජක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට එයා දිගින් වැඩි වෙනවා කියන. අත දිගින් වැඩි වෙනවා, මුල දිගින් වැඩි වෙනවා, කඳ දිගින් වැඩි වෙනවා. නේද? ඒකලොන්ගේ මෙන්න මේ ප්‍රාථමික වර්ධනයේදී ඇති කරන නව සෛල හින්දා කඳ දිගින් වැඩි කරනම අතරම මේ වර්ධනයේ නැවතින කැලක් තියෙනවනේ. ඒ කියන්නේ ශාකයේ තියෙන ප්‍රාථමික වර්ධනයේ අත්හැරිය කොටස් තියෙනවා. අන්නේ අත්හරපු කොටස්වල තමයිලු පරිණත ශාක කඳන්වල ඒ කොටස්වල ද්විතීක වර්ධනයේ සිද්ධ වෙන. ඒකට එකම ගහ තුල එකම ශාකයේ තුල අර අග්‍රස් විභාජකවල ප්‍රාථමික වර්ධනයේ සිද්ධ වෙනවා. ඒ වගේම මේ ද්විතීක වර්ධනයේ සිද්ධ වෙනවා අර පරිණත කොටස්වල. ඒකයි මේ කියන්නේ කාෂ්ටීය ශාකවල ප්‍රාථමික වර්ධනය හා ද්විතීක වර්ධනය එක විට සිද්ධ වෙනවායි කියලා කියන්නේ ඒකයි. හරිද? දැන් අපි බලමු කොහොමද මේ වර්ධනයේ සිද්ධ වෙන ද්විතීක වර්ධනයේ සිද්ධ වෙන්නේ කියලා. මේ කාෂ්ටීය ශාක ගත්තහම මෙන්න මේ කාෂ්ටීය ශාකවල තියෙන මේ ප්‍රාථමික වර්ධනයේ හින්දා මං කිව්වනේ ශාකයේ දිගින් වැඩි වෙනවයි කියලා කිව්වලේ. ඒ කියන්නේ ලපටි කොටස්වල තමයි නව සෛල ඇති කරන්නේ. හරිද? එතකොට මේ ද්විතීක වර්ධනය සිද්ධ කරන්න නම් පාක්ෂික විභාජක පටකේ ඇති කරගන්න ඕනේ. අපි බලමු කොහොමද මේ කාෂික විභාජක පටක දෙකක් ගැන අපි කතා කරා. සනල කැම්බීමයි වල්ක කැම්බීමයි. කොහොමද මේක ඇති වෙන්නේ කියලා බලමු. දැන් ප්‍රාථමික කඳක උඹලට මතක ඇති ප්‍රාථමික කඳේ බාහිකය හා මජ්ජාව කියන ප්‍රදේශයේ අතර තියෙනවනේ සනාල සිලින්ඩරේ තියෙනවනේ. ඒ සනාල සිලින්ඩරය තුල එක සෛලමයක් ගත්තාම එක සනාල කලාපයක් ගත්තාම මේ සනාල කලාපයේ සෛලමයි ෆ්ලොයමයි කියන එකක් තියෙනවනේ. එන්නේ ඒ දෙක අතරේ තියෙනවා විභාජක පටකයක්. අපි විභාජක පටකයේ හඳුන්වන්නේ කලාපීය කැම්බියම කියලා කියනවා. ඒකට සමහරු අන්තක්කලාපීය කැම්බියම කියලා කියනවා. දැන් මේ අන්තර්කලාපීය කැම්බියම සක්‍රිය වුණාම ඇතුළට නිපදවනවා ප්‍රාථමික සෛලම, පිටතට නිපදවනවා ප්‍රාථමික ෆ්ලොයම. හරිද? ඒ ප්‍රාථමික වර්ධනයේදී දැන් ඔන ද්විතීක වර්ධනය සිද්ධ කරන්න යනකොට මෙන්න මේ සනාල කලාප දෙක අතර මුද්දුස්තර ප්‍රදේශයක් තියෙනවා. අර මජ්ජා කිරණ ප්‍රදේශය කියලා අපි උක හඳුන්වන්නේ අන්නේ කිරණ ප්‍රදේශයේ තියෙන එකම එක සෛල ස්තරයක්. ඒ කියන්නේ එකම මුද්දුස්තර සෛල ස්තරයක් විභාජක හැකියාව ලබා ගන්නවා. හැබැයි යාට නිකම්ම විභාජක හැකියාව ලබා ගන්න බෑ. ඒ වෙලාවේදී අපි වර්ධක ද්‍රව්‍යයක් මේ වික්‍රියා කරනවා. සයිටෝකයිනින් කියන වර්ධක ද්‍රව්‍ය තියෙනවා. හරිද? එතන මේ සනාල කලාප දෙකක් අතර තියෙන මුද්දුස්තර සෛලවල විභාජක හැකියාව ලබා ගන්න නම් මේ සයිටෝකයිනින් කියන හෝමෝනේ මගින් එම සෛල උත්තේජනයට ලක් වෙන්න ඕනේ. අන්න ඒ උත්තේජනයට ලක් වෙලා හදන ඒ සෛල ස්තරේ අපි හඳුන්වනවා සනාල කලාප දෙකක් අතර තියෙන හින්දා අපි මේක හඳුන්වනවා අන්තර් කලාපීය කැන්දියම කියලා. ඔන්න ඔය ඒක දැන් දෙවනුවනේ ඇති වුණේ. ඉන්න ඒක අපි හඳුන්වන්නේ ද්විතීක විභාජක පටකයක් කියලා. අර සනාල කලාප අතර තියෙන කලාපීය ගැම්බියම හඳුන්වන්නේ ප්‍රාථමික විභාජක පටකයක් කියලා. ඒතර මේ කියන අන්තර් කලාපීය ගැම්බියමයි අන්තක්කලාපීය ගැම්බියමයි කියන දෙන්න එකතු වෙනවා. එකතු වෙලා හදනවා. ඒ කියන්නේ ඒකාබද්ධ වෙලා වලයාකාර සනාල ගැම්බියම තනයි කියලා කියනවා අපි. හරිද? ඒකෙන් ඇති වෙනවා මොනවද? වලයාකාර සනාල කැම්බියම තනයි කියලා කියනවා. හරි නේද? එතකොට මේක අපි හඳුන්වන්නේ මිශ්‍ර විභාජකයක් කියනවා. ඇයි අපි මිශ්‍ර විභාජකයක් කියලා කියන්නේ? මෙන්න මේක ප්‍රාථමික පටක වෙලිනුයි ද්විතීක පටක වෙලිනුයි සම්භවය වෙනින් අපි කියනවා මේක මේ මිශ්‍ර විභාජකයක් කියලා කියනවා. ඉතින් මේ දර්ශීය කාෂ්ටීය කඳක් ගත්තොත් එහෙනම් දර්ශීය කාෂ්ටීය කඳක සනාල කැම්බියම අපි කියන්නේ විභේදනයේ නොවුණු තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන අඛණ්ඩ සිලින්ඩරයක් කියලා කියනවා. හරිද? මොකද අන්තර් කලාපීයයි අන්තක් කලාපීයයි කොහොම දෙකම එකචිල සෞම්‍යක් මේ හදානේ තන්නේ සෛල වලයක්. ඒකට විභජනීය නීමේ හැකියාවක් තියෙනවා. හරිද? එයා විභේදනීය වෙලා නැහැ. අනේ හිඳ තමයි අපි කියන්නේ සනාල කැම්බියම විභේදනීය නෝ තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන අඛණ්ඩ සිලින්ඩරයක් කියන්නේ. අපි බලමු මේක කොහෙද තියෙන්නේ කියලා. දැන් මේක තියෙන්නේ මේකට පිටතින් තියෙන්නේ ප්‍රාථමික ෆ්ලෝයම කියන පටකිය තියෙනවා. මේකට ඇතුළතින් තියෙනවා ප්‍රාථමික සෛලම කියලා. එහෙනම් මේක තියෙන්නේ කොහෙද? ප්‍රාථමික ෆ්ලෝයමයටයි ඒකට පිටතින් තියෙනවා බාහිකය. ප්‍රාථමික ෆ්ලෝයමය හා බාහිකයට ඇතුළතින් ප්‍රාථමික සෛලමයට හා මජ්ජාවට පිටතින් තමයිලු මේ කඳේ සනාල සිලින්ඩරේ එම නැත්නම් අපි කියනවා සනාල කැම්බියම පිහිටන්නේ. ඔය කඳනේ අපි දැන් බලමු මුලේ කොහොමද පිහිටන්නේ කියලා. දර්ශීය කාෂ්ටීය මුලක මේක පිහිටන්නේ කොහොමද කියලා බලමු. මේ කාෂ්ටීය මුලක් ගත්තාම ඔගලොන්ට දැන් මතක ඇති ගිය සතිය අපි ඉගෙන ගත්තා මේ මුලේ තියෙන්නේ ප්‍රාථමික සෛලම තරුවක් විදිහටනේ තියෙනවා කිව්වේ නේද? තරුවක් විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට මේ දීබිජපත්‍රේ ශාක මූලක සනාල කැම්බියම මේ තරුවක් විදිහට තියෙන්නේ ප්‍රාථමික සෛලමේනේ. අන්න ඒ තරුවට පිටතින් ඇතිවෙන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික සෛලමේට පිටතින්. හරිද? එතකොට මේ තරු දෙක අතර බාහුවල තමයි ප්‍රාථමික ෆ්ලේම තියෙන්නේ. ඒකට පිටතින් තමයි පරිචක්‍රය තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ ප්‍රාථමික ෆ්ලෝයමේට හා පරිචක්‍රයට ඇතුළතින් පිට. ඒ මුලේ. මම දැන් ආයෙත් මං කියනවා මුලක දීබිජපත්‍රේ මුලක සනාල කැම්බියම පිහිටන්නේ ප්‍රාථමික සෛලමයට පිටතින් පිහිටනවා ප්‍රාථමික ෆ්ලෝයමේ හා ප්‍රාථමික ෆ්ලෝයමේ හා පරිචක්‍රයට ඇතුළතින් පිහිටන අඛණ්ඩ වලයක් මේක. මේක අඛණ්ඩ වලය. හරිද? මෙන්න මේ අඛණ්ඩ වලයක් තියෙන මේ කැම්බියම පටකේ ගත්තාම මේ කැම්බියම පටකයේ තියෙනවා සනාල කැම්බියම මේක මෞලික වලයක් විදිහට තියෙන්නේ කියනවා. මේක අඛණ්ඩයි කියලා කිව්වා හරස් කඩකදී මෙම සෛල පෙනෙන්නේ කැම්බියම මෞලික වලයක් විදිහට පේනවා. මෙන්න මේ සනාල කැම්බියමේ මෞලික සෛල වර්ග දෙකක් තියෙනවා. හරිද? සනාල කැම්බින් මෞලික සෛල වර්ග දෙකක්. මොනවද කියලා බලමු මේ මෞලික සෛල. එක මෞලික සෛලයක් තියෙන්නේ මෙන්න මෙහෙම. එක මෞලික සෛලයක් තියෙන්නේ එය දිගයි. ඒ මෞලික සෛල දිගයි කියලා කියනවා. හරිද? මේ දික් කැඩයක් ගන්නා මෞලික සෛල තියෙන්නේ කඳේ හෝ මුලේ. හරිද? ලැප්පිකම එකට නිගෙන ගන්න මේ කඳේ හෝ මුලේ අක්ෂයට සමාන්තරව තමයි දිශාන තියලා තියෙන්නේ. හරිද? අනෙක් මෞලික සෛලයේ තියෙන්නේ සනාල කැම්බියමේ තියෙන කෙටි කියලා කියන්නේ. මේ සනාල කැම්බියමේ තියෙන අනෙක් මෞලික සෛල කෙටි මෞලික සෛල කියලා කියනවා. මෙන්න මේ කෙටි මෞලික සෛල තියෙන්නේ කඳේ හෝ මුලේ අක්ෂයට ලම්බකව තමයි දකින්න පුළුවන් වෙන්නේ. හරිනේ. ඒතර අපි බලමු මේ වගේ ක්‍රියාකාරීත්වයක් වෙනස්. මම අර ඉස්සල්ලා කිව්වනේ කඳේ හෝ මුලේ අක්ෂයට සමාන්තරව තියෙන දිගටි හැඩයක් ගන්න මේ මෞලික සෛල තියෙනවනේ. අන්නේ මෞලික සෛලය මගින් ඔගොලු හිතන්නකො මෙන්න මෙහෙම. ඔගොලු gadol කැටියක් ගැන හිතන්න. අපි gadol කැටියක් ගත්තාම මේ gadol කැටිය තියාගෙන ඒ gadol කැටියේ පැතලි පැත්ත උඩට තියාගත්තාම ඒ පැතලි පැත්ත ඕගොල්ලෝගේ ඇඟ පැත්තට සහ පිට පැත්තට වෙන විදිහට කැපුම් තලය දැම්මුත් එහෙම. හරිද? එහෙම අපි එහෙම කියන්නේ ඒකට ලාම්බකව නේද? ඒ ලාම්බකව තිරස්ස දැම්මහම කැපුම් තලයක් එක සෛලයක් යනවා පිටතට අනිත් සෛලේ ඇතුළට එන විදිහටනේ ඔක කැපෙන්නේ. අන්න එහෙම තමයිලු මේ දිගටි හැඩයක් ගන්නා මෞලික සෛලවල බෙදුම් තලය ඇති වෙන්නේ. එහෙම බෙදෙනකොට මෙන්න මේකෙන් ඇතුළට කැපෙන සෛලම වලින් ඇතුළට කැපෙන සෛල තියෙනවා. අන්නේ සෛල තමයි සෛලම වාහිනී ඒකක, ඒ වගේම වාහකාභ, මෘදුස්තරහා, සෛලම තන්තු කියන සෛල හදන්නේ ඇතුළ දික්කක්ෂය, ඒ දිගටි හැඩයක් ගන්නා ඒ වගේ ඇතුළ පැත්තේ තියෙන සෛල වලින්. ඒ වගේම එම වික්ක්ෂයෙන් පිටතට යන සෛලවලින් හැදෙනවලු පෙනේරනල ඒකක සෛල, සහචර සෛල, ප්‍රොයමීය තන්තුහා ප්‍රොයම මුද්දුස්තර කියන ඒවා හැදෙනවයි කියලා කියනවා. තේරුණා නේද දැන්? ඔව්. ඒ කිව්වේ මොකද? අර සනාල කැම්බියමේ තියෙන මෞලික සෛලවලින් වික්ක්ෂය ඔස්සේ කැපෙනීම තමයි ඔය ඇතුළට හා පිටතට සෛල නිපදවනවා. එතකොට ඇතුළට නිපදවන සෛලවලින් එනම් කිව්වේ මොකද්ද? නිපදවන සෛලවලින් වාහිනී ඒකක, වාහකාභ, මුද්දුස්තරහා සෛලම තන්තු කියන ඒවා ඇති වෙනවා. එතකොට මේවා ඇති වෙන්නේ දැන් දෙවැනි අවස්ථාවේදීනේ නේද? ඒ කියන්නේ විභාජක හැකියාව දෙවෙනි අවස්ථාවේදී ගන්න හින්දා අන්නේ දෙවෙනි අවස්ථාවේදී අපිට මේවා අපි හඳුන්වනවා ද්විතීක සෛලම කියනවා. ඒක පොදුවේ කිව්වොත් එහෙම වික්ක්ෂය ඔස්සේ කැපෙන සෛල වලින් ඇතුළට ද්විතීක සෛලම නිපදවන අතර පිටතට ද්විතීක ෆ්ලෝයම නිපදවයි කියලා කියනවා. ඉතින් තේරෙන්නේ නැති. අපෙන් ඊළඟට බලමු මං කොහොමද තවත් සෛල වලයක් තියෙනවා කියලා. ඒ සෛල වලය ඒ වලයේ තමයි තියෙන්නේ මේ සෛල වල. ඒවත් කීර්ති සෛල කියලා කියන්නේ. ඒක කීර්ති සෛල. මෙන්න මේ වගේ පිහිටීමක් වෙනස්. දැන් අපි දික් සෛල තිබුණේ කඳේ හා මුලේ අක්ෂයට සමාන්තරව තියෙනවා අපි. මේ කීර්ති සෛල තියෙන්නේ කඳේ හා මුලේ අක්ෂයට ලම්බකව තමයි දිශාන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට අපි අර ගඩොලක් මං කිව්ව ගොල්ලොන්ගේ අතට ගන්න කියලා. ඒක හරියටම ගඩොල් කැටේ අරගෙන ලම්බකව බෙදුම් තලයේ දැම්මහම දෙපැත්තට නෙමෙයි කියන්නේ ලම්බකව බෙදුම් තලයේ වැටෙන්නේ එතකොට. එතකොට මොකද වෙන්නේ? දෙපැත්තට තමයි ඒකේ දිසයිල නිපද වෙන්නේ. මෙන්න මේ නිපදවන සෛල වලින් මෙහෙම කරන්න පුළුවන් දු. ඒ වගේ දෙපැත්තට නිපදවන සෛලම ඒ ඒ සෛලම නෙමෙයි සෛල තිරස්ස විහිඳෙනවලු. හරි, තිරස්ස විහිඳිලා හදනවලු සනාල කිරණේ කියලා જાතියක්. ඒක නිකන් තිරස්ස තියෙන ඉරි විදියට හදගන්නවා. ඒතර මෙන්න මේවා මගින් කරන ප්‍රධාන කාර්ය තුනක් කරනවා. හරිද? මේමයින් කරන මේ සනාල කිරණ වලින් කරන එක කාර්යයක් තමයි ද්විතීක සෛලමයි ද්විතීක ෆ්ලෝයමයි එකට සම්බන්ධ කරන මුද්දුස්තර තිරස්පේලි හදන එක. ඒක තමයි අපි කියන්නේ සනාල කිරණ කියලා කියන්නේ මුද්දුස්තර සෛල. ආයි පුළුවන් මේ සෛල වලට කාබෝහයිඩ්‍රේට් සංචිත කරන්න පුළුවන් කියලා. හරිද? තවත් කරන්න පුළුවන් කියලා කියනවා තුවාල සුව කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? තුවාල සුව කිරීමේ හැකියාවක් ඇත කියලා කියනවා. එනවා උඹ තේරෙන්න ඇති දැන් මේ අර අකණ්ඩව තියෙන විභේදනයේ නෝ මෞලික සෛල වලයේ තියෙන සෛල වර්ග දෙක දික් සෛල හා කීටි මෞලික සෛල වලින් නිපදවන්නේ එකිනෙකට වෙනස් සෛල දර්ශ ටිකක් තමයි නිපදවන්නේ. නැත්නම් ඊළඟට බලමු දැන් මේ ඇතුළට නිපදවනවා කියන්නේ දික් සෛලම වලින් මං කිව්වා ඇතුළට නිපදවනවා ද්විතීක සෛලම කියලා. ඉතින් වසර ගණනාවක් මේ විදිහට මේ ද්විතීක සෛලම නිපදවනවලු ඇතුල් පැත්තට පිටපැත්තට ෆ්ලෝයමේ යනකොට ඇතුළට නිපදවෙනවා ද්විතීක සෛලම. අපි මෙහෙම එකක් ගන්නවා මේ සෛලම පටකයේ තියෙනවානේ මේ වාහිනී හා වාහකබ තියෙන වාහිනී තියෙනවා වාහකබ තියෙනවා. ඒ කියන්නේ ජලය පරිවහනය කරන නේද? ඒ වගේම තන්තු තියෙන මුද්දුස්තර සෛල තියෙනවා. ඒකේ මෙන්න මේ තන් අර මුදුස්තර සෛල හැර අනිත් සෛලවල මේ තැම්පත් වෙනවා ලිග්නින් කියන රසායනිකයේ තැම්පත් වෙනවා. හරිද? මේ ලිග්නින් තැම්පත් වුණාම අපි දන්නවනේ මේ හරි ශක්තිමත් වෙනවනේ. ඒ හින්දා ලිග්නින් තැම්පත් වීම නිසා මේ ද්විතීක සෛලමේ අපි කියනවා ශාකේත තද බවක් හා ශක්තිමත් බවක් ලැබෙනවායි කියලා කියනවා. හරි, තදයි. වගේම හරි ශක්තිමත් බවක් ලැබෙනවායි කියලා කියනවා. තේරුණානේ? ඊළඟට බලමු දැන් මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට සනාන කැම්බියමෙන් ඇතුළට නිපද වෙන මෙන්න මේ ද්විතීක සෛලම තමයි අපි කාෂ්ඨය කියලා හඳුන්වන්නේ. හරි. ඒ වගේම දැන් ඇතුළට නිපද වෙනවා වගේම පිටතට සෛල නිපද වෙනවා. ඉතින් මේ විදිහට මේ ද්විතීක වර්ධනය මුල් කාලේදී මේ විදිහට මේ කඳන් හා මුල් වල ඇතුළට සෛල කැපෙනකොට අපිචර්මයට මොකද වෙන්නේ? අපිචර්මයට දැඩි තෙරපුම් බලයක් ඉල්ල වෙනවා. හරිද? මේ අපිචර්මයට දැඩි තෙරපුම් බලයක් ඉල්ල වෙනකොට අපිචර්මයේ පිටතට තල්ලු වෙලා යනවා. හරිද? තල්ලු වෙලා ගිහිල්ලා ඉවරෙලා ඒක පිපිරිලා ගැලවිලා ඇටින්න පුළුවන් කියලා කියනවා. හරිද? දැන් බලන්නකෝ මේක පිපිරෙනකොට දැන් ඇතුළට පටකය ගැන කතා කරොත් එහෙම. හරිද? දැන් ඇතුළ පටකයට මොකද වෙන්නේ? ඇතුළ පටකයට කුමීන්ගෙන්, දිලීර වලින්, බැක්ටීරියා වලින්, නේද, විජලනෙන් වගේ වගේ හානි වෙන්න පුළුවන් කියනවා. හරිද? එතකොට ඒක ශාකීතික තරම් හොඳ එකක් නෙවෙයි. අන්න ඒ නිසා මේ වගේ වැලකින්ද නිපදව ගන්නවා දෙවනුව තවත් මේ විභාජක පටකයක්. මේ විභාජක පටකය අපි හඳුන්වනවා වල්ක කැම්බියම කියලා කියනවා. වල්ක කැම්බියම සම්පූර්ණයෙන්ම ද්විතීක විභාජක පටකයක්. හරි. අපි බලමු මෙන්න මේ අපි කියනවා මේ විදිහට වල්ක කැම්බියම මගින් සාධන ලබන පටක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය වේ කියලා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඉස්සල අපි බලමු වල්ක කැම්බියම කඳේ ඇති වෙන්නේ කොහොමද, මුලේ ඇති වෙන්නේ කොහොමද කියලා. කඳක නම් වල්ක කැම්බියම ඇති වෙන්නේ බාහිකයේ බාහිර ස්තරයෙන්. බාහිකයේ කියන වචනේ තියෙනවා මේකේ, බාහිර ස්තරයකින් ඇති වෙන්නේ. හරිද? ඒකත් එක සෛල ස්තරයක් තියෙන්නේ. ඒකින් ඇති වෙනවා. හැබැයි මුලේ එහෙම නෙවෙයි. මුලේ බාහිකයට විභාජන හැකියාවක් නැහැ. අපි ගිය සතියේ මතක ඇති මුලට විභාජක හැකියාව තියෙන්නේ කොහෙද? පරිචක්‍රයටනේ. අන්න ඒ හින්දා මුලෙහි පරිචක්‍රයේ බාහිර ස්තරයකින් තමයිලු මේ විභාජක හැකියාව දින සෛල ස්තරය හටගන්නේ. හරිද? එතන මෙන්න මේ විදිහට විභාජනයේ ලකින්න පුළුවන් සෛල ස්තරයක් එකත් සිලින්ඩරයක් විදිහට හැදිලා තියෙනවා කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ සිලින්ඩරයක් වගේ කඳේ බාහික ස්තරයෙන්, ඒ වගේම මුලක නම් පරිචක්‍රයේ බාහිර ස්තරයෙන් හටගන්නා විභාජනයකට ලකින්න පුළුවන් මේ සෛල සිලින්ඩරය තමයි අපි හඳුන්වන්නේ වල්ක කැම්බියම කියලා කියනවා. දැන් මේ වල්ක කැම්බියම් මොකද වෙන්නේ? එයාටත් මේ විභාජක පටකයක් ඉන්න, මෙයාටත් පුළුවන් විභාජනය වීමේ හැකියාවක් තියෙනවා. හරිද? මෙන්න මෙයාමගින් විභාජනය වෙලා මේ වල්ක කැම්බියමෙන් පිටතට නිපදවනවා සෛල. හරිද? මේ පිටතට නිපදවන සෛල අපි හඳුන්වනවා වල්ක සෛල කියලා කියනවා. හරිද? ඒකට අපි කියනවා වල්ක සෛලකේ. එතකොට මෙන්න මේ වල්ක සෛල. හරිද? පරිණත වෙනවා. ඉස්සල ජීවීව නිපදවන්නේ. ඊපස්සේ දැන් පරිණත වෙනකොට මෙන්න මේ වල්ක සෛලවල බිත්තිවල තැම්පත් වෙනවා සුබෙරින් කියන ඉතිස්තරය. ඉටි කිව්වහම මේක ජලමීතිකයිනේ. එහෙනම් මෙන්න මේ සුබෙරින් කියන ඉතිස්තරය, ජලබීතික ඉතිස්තරය තැම්පත් වෙනකොට ඒ වල්ක සෛල මොකද වෙන්නේ? අජීවතාවයට පත්වනවායි කියලා කියනවා. තේරුණානේ? අජීවතාවයට දැන් පත් වුණා. මෙන්න මේ විදිහට නිපද වෙන වල්ක කැම්බියමයි, වල්ක කැම්බියමයි, ඒ වගේම මේ වල්කයෙන් පිටත, මේ වල්ක කැම්බියමෙන් පිටතට හදන සෛල වල්කේ කියනවනේ, ඔන්න ඕ දෙක එකට ගත්තහම අපි කියනවා මොකද්ද? පරිචර්මය කියලා කියනවා. හරිද? වල්ක පටකය බාහිකයක් ලෙස බාධකයක් විදිහට ක්‍රියා කරලා කඳෙන් ආ මුලෙන් වන ජලහානිය වළක්වනවා. මොකද ඒකේ සුබෙරින් කියන එක තැම්පත් වෙලා තියෙන්නේ. හරිද සුබිරින් තැන්පත්වෙන හින්දා ඒක ඉටි අපි දන්නවා ඉටි කියන එක ජලය සංරක්ෂක මට කියන්නේ හින්දා ජලහානි වළක්වනවා. ඒ වගේම භෞතික හානි විවිධ භෞතික හානි සිද්ධ වෙන්න පුළුවන් මේ අති විස්තර හින්දා භෞතික හානි වලින් නැලැක්කෙනවා. ඒ වගේම ව්‍යාධි ජනකයන්ගෙන් සිද්ධ වෙන හානි වී වළක්වනවායි කියනවා මේ අජීවි සෛල ස්තරය. හරිද? මොකද මේ වගේ අන්තර්සෛලීයම අවකාශ දකින්න හම්බ වෙන්නේ නැහැ. හරි? ඉඳ මෙන්න මේක විජලනයෙන් වළක්වනවා, භෞතික හානි වලින් වළක්වනවා, ව්‍යාධි ජනකයන්ගෙන් වළක්වනවා කියලා. මේ ව්‍යාධි ජනකයන් සිද්ධ වෙන හානි අපි බලමු කවුද කියලා. කොමින් වෙන්න පුළුවන්, දිලිර වෙන්න පුළුවන්, බැක්ටීරියාව වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වළක්වනවා. ඉතින් මේ විදිහට මේ වල්කයයි එකෙන් නිපදවන මේ වල්ක කැම්බියමයි නිපදවන වල්කයයි ඔක්කොම එකට ගත්තාම තමයි අපි හඳුන්වන්නේ පරිචර්මය කියලා කියනවා. එම ස්තරයට අපි කියනවා පරිචර්මය. හරිද? දැන් ඕගොල්ලෝ අර ගහක් ළඟට ගියාම, ලොකු ගස් ළඟට ගියාම අපි අල්ලලා බැලුවොත් අපිට පොතු ගලවන්න පුළුවන්. මෙහෙම පොත්ත ගලවන්න පුළුවන් නේද? අන්න ඒ පොත් විදිහට ගැලවිලා යන්නේ මොකද්ද? වල්කයයි වල්ක කැම්බියමයි එකතු වෙලා හදන පරිචර්මය තමයි ওই විදිහට ගැලවිලා යන්නේ. හරි. ඉතින් මේක ජලයට වායුවට අපාරගම්‍යයි කියලා කියනවා. දැන් අපි ගහක් ළඟට ගිහ ලොකු ගහක් ළඟට ගියහම බැලුවම අපිට ඒ වගේ පේනවා. මේ පරිචර්මයේ පොඩි පොඩි තිරස් පැලුම් පේනවා. හරිද? එතකොට මෙන්න මේ තිරස් පැලුම් අපි හඳුන්වනවා වාසිදුරු කියලා කියනවා. ඇත්තටම වාසිදුරු ඇති වෙන්නේ ඇයි? අර සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වයේ හින්දා ඇතුළටයි පිටතටයි ද්විතීක සෛලමයි ද්විතීක ප්‍රේමයි හදනකොට අර කඳ මැද ඇති වෙන තෙරපුම් බලයක් ඇති වෙනවා. ඒ තෙරපුම් බලය අපචර්මයේ පැත්තට ඇති කරන්නේ. එතකොට අන්න අපචර්මයේ පුපුරනවා. එතකොටනේ මේ සිදුරක් ඇති වෙන්නේ. ඕ අපි හඳුන්වන්නේ වාසිදුරු කියලා කියලා කියනවා. මෙන්න මේ වාසිදුරු කියන මේ කුඩා සිදුරු ලිහිල්ල සැකසුණු වල්ක සෛල වලින් හැදිලා තියෙනවා. තදට හැදිලා නැහැ. සාමාන්‍යයෙන් අපි කියනවා වල්ක සෛල අතර මේ වල්කයේ තියෙන වල්ක සෛල අතර මේ අන්තර් සෛලිය අවකාශ දක්ින්න හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් මේ සිදුරු ආශ්‍රිතව පොඩ්ඩක් ලිහිල්ව සැකසিলা තියෙනවා. අන්නේ ඉඳලා ඒ සිදුරු වායුවෝ මාර්ගට දායක විනමයි කියලා කියන්නේ. ඉතින් දැන් දිගින් දිගටම ක්‍රියාවලියේ සනාල කැම්බිය මේ ක්‍රියාකාරීත්වයේ දිගින් දිගටම සිද්ධ වෙනවනේ. අන්න එහෙම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඒ තෙරපුම් බලේ පිටතට අපචර්මයේ පැත්තට එනකොට මේ ඇති වෙලා තියෙන වල්ක කැම්බියම් ස්තරය අතරත් මේ තෙරපුම ඇවිල්ලා එයත් හිමීට පිටතට බාහිරට තල්ලු වෙනකොට මේ වල්ක කැම්බියම කැඩිලා බිඳිලා ගිහිල්ලා එයාගේ විභාජක හැකියාව නැති වෙනවා. හරිද? මොකද සනල ගැම්බීමේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා ඔක වෙන්නේ. ඒක විභාජක හැකියාව නැතිලා අන්නේ වල්ක ගැම්බියමත් පරිවර්තනය වෙනවා වල්ක සෛල බවට. එහෙම වෙනකොට අලුතින් වල්ක ගැම්බියමත් ඇති කරගන්න ඕනේ. හරිද? අලුතින් වල්ක ගැම්බියමත් ඇති කරගන්න නම් අපි දන්නවා කඳක නම් බාහිකේ පරයන්තින් මේක. ඒ වගේම මුලක නම් පරිචර්මයේ බාහිර ස්තරයකින් නැවත අලුත් නව වල්ක කැම්බීම ඇති කර ගන්නවා. හරිද? ඉතින් මේ විදිහට බොහෝ ශාකවල මේ විදිහට නව ඇති වෙනකොට වල්කේ පිටත ওই විදිහට නිරන්තරයෙන් ගැලවිලා යනවා. ඒක ගැලවිලා ගියාම ආපහු එක්කෝ මුලක නම් පරිචක්‍රයෙන් කඳක නම් බාහිකේ බාහිර ස්තරයෙන් නව වල්ක කැම්බීමක් ඇති කරලා දිගින් දිගටම ඇති කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමයිලු සනාල කැම්බියම වල්ක කැම්බීම මගේ නිපදවන් ලබන අලුත් පටක නිසා. හරිද? අපිට කඳන් වල හා මුල් වල වට ප්‍රමාණය නැත්නම් විස්කම්භය වැඩි වීම සිද්ධ වෙනවා. මේක තමයි අපි හඳුන්වන්නේ ද්විතීක වර්ධනයක් කියලා හඳුන්වනවා. හරිද? ශාකයක ද්විතීක වර්ධනයක් කියන්නේ ඔන්නේ ක්‍රියාවලිය. දැන් අපි බලමෙතොට මේ දීපික වර්ධනයේ පුතේ ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ සම්පූර්ණ වෙච්ච දීපික වර්ධිත ශාකයක හරස්කඩක් නම් කරන්න ඇඳලා නම් කරන්න දැනගෙන ඉන්න ඕනේ නේද? අන්න ඒ වෙලාවේදී ඔගොල්ලෝ නම් කරන්න ඕනේ මෙන්න මේ ටික වැදගත් වෙනවා. සනාල කැම්බියම් කියන එක නම් කරගන්න ඕනේ. ඊට පස්සේ ද්විතීක සෛලම, ඒ වගේම ද්විතීක ෆ්ලෝයම, වල්ක කැම්බියම, වල්කය, හරිද? ඉතින් ඔක්කොම නම් කරලා උන දැම්මන් ඊළඟට කියනවා තව එකක්. මේ අපි බලමු මේ සනාල වචන කීපයක් අපිට නිර්වචනයක් තියෙනවා. බලමු මේ සනාල කැම්බියමට ඇතුළතින් තියෙන පටක. හරි, සනාල කැම්බියමට ඇතුළතින් තියෙන පටක සියල්ලම එක්ව ගත්තාම අපි හඳුන්වනවා කාෂ්ඨය කියලා කියනවා. එහෙනම් මොනවද මේ කාෂ්ඨය තියෙන්නේ? කාෂ්ඨයේ තියෙන්නේ ද්විතීක සෛලම. එහෙනම් සනාල කැම්බියමට ඇතුළතින් ඇති ද්විතීක සෛලම කාෂ්ඨයසේ හඳුන්වයි කියන. ඔය කාෂ්ඨයේ මේ ශාකේ තව තව වර්ධනය වෙනකොට ශාකයේ මැද තියෙන ද්විතීක සෛලම වලින් ජලය පරිවහන හැකියාව නැති වෙනවා. හරිද? මේ ජල පරිවහන හැකියාව නැති වෙච්ච ක්‍රිය වූ ද්විතීක සෛලම අපි හඳුන්වනවා අරටුව කියලා කියනවා. අරටුවට පිටතින් සනාල කැම්බියමට ඇතුළතින් තියෙන සක්‍රීය ද්විතීක සෛලම අපි හඳුන්වනවා එලය කියලා හඳුන්වනවා. ඒ නිර්වචන තේරෙන්නේ නැති උගුණ. ඊළඟට සනාල කැම්බියමට පිටතින් තියෙන සියලුම පටක එක්ව ගත්තාම හරි ඒරම පටක අපි හඳුන්වනවා පොත්ත කියලා කියනවා. හරිද? සියලුම පටක පොත්ත කියලා. හැබැයි අපි කියන්නේ පොත්තට අයිති වෙන ප්‍රධාන පටක දෙකක් ගැන අපි කතා කරනවා. පොත්තට අයිති වෙන ප්‍රධානම පටක දෙක තමයි ද්විතීක ෆ්ලෝයමයි පරිචර්මයයි කියන්නේ. හරිද? ඔක ඇතුළේ තව පටක තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ ද්විතීක ෆ්ලෝයමයයි පරිචර්මයේ කියන පටක දෙක තමයි අපි පොදුවේ පොත්ත කියලා හඳුන්වන්නේ. එහෙනම් ඔයගොල්ලෝ නිර්වචන දැනගෙන ඉන්න ඕනේ පොත්ත කියන්නේ මොකද්ද කියලා. සනාල කැම්බියමට පිටතින් තියෙන සියලු පටක පොත්තසේ හඳුන්වයි. එහි ප්‍රධාන පටක දෙකයි. එකක් තමයි පරිචර්මයේ, අනිත් එක තමයි ක්ලෝයමිය කියන්නේ. හරිද? එතකොට මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති ශාකයක ශක කන්දක හා මුලක ද්විතීක වර්ධන ක්‍රියාවලිය ගැන තමයි අපි කතා කරේ. අපි ඊළඟ මාතෘකාවට යන්නේ නම් අරටුව හා එළය කියන මාතෘකාව දැන් මේ මම කතා කරන්නේ. අපි බලමු අරටුව හා එළය. දැන් අපි කතා කර අරටුව ගැනනේ. සනාල කැම්බියමට ඇතුළතින් තියෙන සියලු පටක අපි හඳුන්වුවා කාෂ්ඨය කියලා කිව්වා. මෙන්න මේ කාෂ්ඨීය ශාක වයස්ගත වෙනවා. හරිද? කාෂ්ඨීය ශාක වයස්ගත වීමත් එක්කම ද්විතීක සෛලමයේ මැද තියෙන සෛල පරිණත වෙනකොට මේ එයාට බැරි වෙනවා තව දුරට ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන්න බැරි වෙනවා. දැන් මෙන්න මේ විදිහට ශාකයක කඳේ හෝ මුලට මුලේ කේන්ද්‍රය ආසන්නයේ තියෙන අක්‍රිය වෙච්ච ද්විතීක සෛලම තමයි අපි හඳුන්වන්නේ අරටුව කියලා කියනවා. බලමුකෝ චුට්ටක් අරටුව කොහොමද ඇති වෙන්නේ කියලා. නෑ, ඔගොල්ලෝ 12 වතර දිගෙනගෙන තියෙනවා මේ සෛලම පටකේ ව්‍යුහය ගෙනගෙන තියෙනවනේ. මේ සෛලම පටකයේ ව්‍යුහයේදී අපි දන්නවා සෛලම වාහිනී ඒකක කියලා නල පද්ධතිය තියෙනවා. ඒ කියන්නේ සෑම සෛලම වාහිනී ඒකකයක ආසන්නේම ওই දෙපැත්තෙන් තියෙනවනේ මුද්දුස්තර සෛල තියෙනවනේ සෛලමී මුද්දුස්තර. ඔන්න ශාකයේ ජල පරිවහනය කරන්නේ වාහිනී හා වාහකාබ කියන නල පද්ධති ඔස්සේ. මේ දෙපැත්තෙන් තියෙන මේ සෛලම මුදුස්තර කියන ජීව සෛල අර වාහිනී ඒකකවල තියෙන ප්ලාස්ම බන්ධ තුලින් වාහිනී කුහරයට හෝ වාහකහබ කුහරයට ඇති කරනවා නිර්ුමක් ඇති කරනවා. නේද? ඒකට කියනවා අපි අර්බුදයක් කියලා. මොකද දෙපැත්තේ තියෙන සෛලම මුදුස්තර සෛල වලින් ওই විදිහට වාහිනී කුහරයට නිර්ුම් ඇති කරනවා. නේද? නිර්ුම් ඇති කළා නිකන් ඉන්නේ නැහැ. ওই නිර්ුම් ඇති කරන ඒ නිර්ුම ආශ්‍රිතව ඊට පස්සේ විවිධ රසායනික ද්‍රව්‍ය ඇවිල්ලා මේක තැම්පත් වෙනවා කියලා කියනවා. හරිද? විවිධ රසායනික ද්‍රව්‍ය මේකේ තැම්පත් වෙන්න පුළුවන්. රෙසින ද්‍රව්‍ය, විවිධ කාබනික ද්‍රව්‍ය, මැලියම් ඔය වගේ විවිධ දේවල් අපිට දීලා තියෙන විදිහට අපි කතා කරොත් එමෙ රෙසිනයි විවිධ කාබනික ද්‍රව්‍යයි මේ වාහිනී අර අර්බුද අතරින් පතර ඇවිල්ලා තැම්පත් වෙනකොට වාහිනී හා වාහකාබ වලට ජලය පරිවහනය කිරීමේ හැකියාව නැති වෙනවා. අන්න ওই විදිහට තමයි දු ජලය පරිවහනය අක්‍රිය වෙන්නේ. ඉතින් දැන් මේ ඒ ටික තමයි අක්‍රිය නම් මැද තියෙන්නේ. ඒකට පිටිපත් කියන්නේ ඒකට පිටතින් තියෙන කියන්නේ සනල කැම්බීමට ඇතුළතින් තියෙන ද්විතීක සෛලමය ඒකේ ක්‍රියාකාරී ද්විතීක සෛලමය තියෙන. ඒකේ නල පද්ධතියෙන් වාහිනී හා වාහකවලින් ජලය පරිවහනය කරනවා. අන්නේ තවදුරටත් සෛලම යුෂය පරිවහනය කරන අන්න ඒ කලාපය තමයි අපි හඳුන්වන්නේ එලය කියලා කියන්නේ. එතකොට මේ අරටුව ගත්තහම මැද තියෙන අරටුව ගත්තහම එලයට වඩා අඳුරු වෙලා තියෙනවා. එලයට වඩා අඳුරුයි. අපි මේකේ පොඩි වෙනස්කම් ටිකක් බලමු. ප්‍රධාන වෙනස්කම් ඉස්සල්ලා කතා කළා අපි අනිත් ඒවාත් ගමු. එලය කියන එක අපි දන පිහිටීම. පිහිටීම ගත්තොත් එහෙම අරටුව කියලා කියන්නේ ඇතුළත වූ ද්විතීක සෛලම තමයි අපි අරටුව කියලා කියන්නේ. ඇතුළත වූ අක්‍රීය ද්විතීක සෛලම. එලේ කියලා කියන්නේ පිටත වූ සක්‍රීය ද්විතීක සෛලම. ඒ වගේම අරටුවේ පැහැය ගත්තාම අරටුව නිකන් අඳුරු පාටක් කියලා කියනවා. මොකද ඒකේ තැම්පත් වෙනවා රෙසින හා අනිකුත් කාබනික ද්‍රව්‍ය තැම්පත් වීම නිසා අරටුව ටිකක් අඳුරු පාටට තියෙනවා. එලේ ගත්තාම අපි කියනවා එලය තද පාටයි කියලා කියනවා. එතන අරටුවේ තියෙන සියලුම සෛලා ජීවි සෛලන තියෙන්නේ නේද? සේරම සෛල දැන් අජීව වෙලා තියෙන්නේ. හැබැයි එලේ ගත්තාම එලයේ අජීව සෛලක් තියෙනවා, ජීව සෛලක් දකින්න පුළුවන් වෙනවා. එවැගේම මේ ආහාර සංචිතය ගැන කතා කරොත් එහෙම මේ අරටුව ගත්තාම සංචිත ආහාරයි ජල ප්‍රතිශතයයි අපි කියන අඩුයි කියලා කියන්නේ. නමුත් ඉලේ ගත්තාම ඉලගේ සංචිත ආහාර හා ජල ප්‍රතිශතය වැඩි කියලා කියනවා. එතකොට දැන් බලන්නකෝ ජලය අඩුයි නේද, සංචිත ආහාර අඩුයි. ඒ හින්දා ඒකට ලේසියෙන් අර කුමීන් වගේ සත්තු ගුල්ලු ගහන්නේ කියලා කියන්නේ ඈ. අපි දන්නවා ඉලයෙන් හදපු මේ දැව භාණ්ඩ ගත්තම කලක් තියාගන්න බෑ. ඒව ටිකක් කල් යනකොට වතුර හිම වෙනවා, ගුල්ලු ගහන්න. නමුත් ශක්තිමත් නේ අරටුවෙන් හදනවා නම් ඉතාමත්ම ශක්තිමත්. අවුරුදු ගණන් අවුරුදු 100 200 හරි තියන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඒ වගේ කල් පැවැත්ම වැඩි. එහෙනම් අරටුවේ කියනවා එලේ ගත්තම කල් පැවැත්ම අඩුයි කියනවා. ශක්තිමත් බව වැඩි කියනවා අරටුවේ. එලේ අපි කියනවා ශක්තිමත් බව අඩුයි කියලා කියනවා. හරිද? ඒ වගේම අපිට ඊළඟට කතා කරන්න තියෙන එකත් මම මෙතෙන්දි චූටක් කියලා දෙනවා. මේ අරටුවේ තියෙනවා පුතේ මේ වාර්ෂික වලයන් හොඳට දකින්න පුළුවන් වෙනවා. අපි බලමු මොකද්ද මේ වාර්ෂික වලයන් කියන එක මම ඊළඟට කතා කරනවා. ඒ හින්දා අපි ඒක චූටක් කියමු ඊළඟ එකට කතා කරන්න. ඒ වගේම අරටුව ගත්තාම ශුද්ධ ජීවී ආසාදනයේ අඩුයි කියනවා. එලේ ශුද්ධ ආසාදනයේ වැඩි කියලා කියනවා. අරටුවේ ප්‍රධානම කාර්යභාරය වෙන්නේ සන්ධාරණය කියන එක. එලේ ප්‍රධානම කාර්යභාරය වෙන්නේ ජලය හා ඛනිජ පරිවහනය කියන එක. ඔය විදිහට අපිට අරටුව හා එලේ සංසන්දනය කරන්න පුළුවන්. ඊළඟ කොටසටත් අපි යන් ඊළඟට තියෙනවා මේ බලන්න අපි ෆ්ලෝයම පරිසංක්‍රමණයට මම අද මේ කතා කරන්න කිව්වේ අපේ රිසෝස් පොතේ 124 122 23 24 25 කියන ඒ පාඩම ඒ පිටු ඇසුරෙන් තමයි. මොකද මේ රිසෝස් එක පදනම් වෙලාම තමයි අපි ප්‍රශ්නෙකට උත්තර ලියන්න ඕනේ. ඉතින් මේ ෆ්ලෝයම පරිසංක්‍රමණයට නව ද්විතීක ෆ්ලෝයම විතර දැන් අපි කාස්ටේ ගැන මේ කතා කරේ නේද? අපි කාස්ටේ කියලා කිව්වේ සනාල කැම්බීමට ඇතුළතින් තියෙන පටක ටික අපි කාස්ටේ කියලා කිව්වා. සනාල කැම්බීමට පිටතින් තියෙන එක තමයි අපි හඳුන්වන්නේ පොත්ත කියලා කියනවා. ඒතර පොත්තේ තියෙන පටක ගත්තාම අපි කතා කර පොත්තට ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ ද්විතීක ෆ්ලෝයමයි පරිචර්මයයි. ඒතර පරිචර්මය කියන කොටස අජීව එකක් නේ. පරිචර්මය කියන කොටස අජීව එකක්. එහෙමනම් ජීව කොටස වෙන්න ඕන මොකද්ද? ද්විතීක බාහික. දැන් මෙන්න මේ ද්විතීක බාහිකයට නව ද්විතීක බාහික ද්විතීක ෆ්ලෝයම වැරදුනා සෝරි ද්විතීක ෆ්ලෝයම කියලා කියන්නේ හරිද? ඒ ද්විතීක ෆ්ලෝයමින් විතර ඒක නව සෛල වලින් විතරයි කියනවා නව පටකින් විතරයිලු ෆ්ලෝයම පරිසංක්‍රමණයට දායක වෙන්නේ. අර වල්ක පැත්තට යන්නේ වගේ දායක වෙන්නේ නෑ. ඒ කියන්නේ පැරණි ෆ්ලෝයමේ කැඩිලා බිඳිලා ඉවත් වෙලා යන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් හොඳට මතක තියාගන්න කාෂ්ටීය ශාකයක ජල පරිවහනයට දායක වන්නේ එළගේ තියෙන සක්‍රීය ද්විතීක සෛලම. කාබනික ආහාර පරිවහනයේ හේවත් ෆ්ලෝයම පරිසංක්‍රමණයට දායක වන්නේ නව ද්විතීක ෆ්ලෝයම විතරයි. නේද? එහෙනම් අපි ඊළඟට බලමු පුතේ. ඊළඟ තේම තව වචන දෙකක් අපිට ඉගෙන ගන්න. මෘදු දැව හා දැඩි දැව කියලා කියන්නේ මොනවද කියලා අපි බලමු. මෘදු දැව හා දැඩි දැව. මෘදු දැව. මෘදුයි කියලා කියන්නේ ශක්තිමත් බවින් අඩුයි කියන. හරිද? අපි දැන් කාෂ්ඨය ගැන ඉස්සලා කතා කරා. කාෂ්ඨයට ඇයි ශක්තිමත් බව ලැබුණේ කියලා අපි කතා කරා. අපි ඒ වෙලාවේදී කිව්වා කාෂ්ඨයට ඇයි ශක්තිමත් බව ලැබුණේ? කාෂ්ඨයේ අර මැද තියෙන ද්විතීක සෛලමවල ලිග්නීන් හොඳට තැම්පත් වෙලා තියෙනවා කියලා කිව්වා. ඔන්න ඔය පදනම අරගෙන අපි දැඩි දැව හා මෘදු දැව කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දැඩි දැවයක් කියලා කියන්නේ ද්විබීජපත්‍රී ශාකවල මේක දකින්න. ඒ කියන්නේ ද්විබීජ විතරක් නෙමෙයි ආවෘත බීජක ශාකවල. ද්විබීජ විතරක් නෙමෙයි ආවෘත බීජක ශාකවල. ද්විතීක සෛලම තමයි අපි හඳුන්වන්නේ දැඩි දැව කියලා. හරිද? මෙන්න මේ දැඩි දැව කියන ඒවාගේ තියෙන්නේ නං ආවෘත බීජකනේ. වාහිනී තියෙනවා තන්තු. තන්තු ගොඩක්ම වැඩි මේකේ. තන්තු අධිකව හා වාහිනිය තියෙන දැවය තමයි අපි හඳුන්වන්නේ දෘඩ දැවය කියලා කියනවා. හරිද? මෘදු දැවයක් කියලා කියන්නේ මෙතෙන්දි කාෂ්ඨයක් තියෙන ඕනේ. හරිද? කාෂ්ඨයක් සහිත විවෘත බීජක ශාකවල තියෙන දැවය අපි හඳුන්වනවා මෘදු දැව කියලා. ඒකෙදි වාහකාබ තියෙනවා, තන්තු අඩුවෙන් තියෙනවා. හරිද? වාහකාබයි තන්තු අඩුවෙන් තියෙන මේ විවෘත බීජක ශාකවල දැවය අපි හඳුන්වනවා මෘදු දැවය කියලා. වාහිනී හා තන්තු වැඩියෙන් තියෙන ආවෘත බීජක ශාකවල ද්විතීක සෛලම තමයි අපි හඳුන්වන්නේ දැඩි දැවය කියලා. ඒ ටික වුණ ඔය කොටසක් තේරුණා. අපි ඊළඟට බලමු එහෙනම් තවත් මාතෘකාවක් අපිට තියෙනවා. වර්ධක වලයක් එහෙම නැත්නම් වාර්ෂික වලයක් කියන්නේ මොකද්ද කියන මේක දකින්න පුළුවන් කාගේද කියලා බලමු. වක් වෙලාවට මේ සෞම්‍ය කලාපීය රටවල ඒ කියන්නේ ඍතු භේදයේ කැපී පෙනෙන රටවල තමයි මේක හොඳටම දකින්න පුළුවන්. හරිද? වර්ෂයක්තු සෞම්‍ය කලාපීය රටවල කාෂ්ටීය ශාකවල අරටුවේ මාරුවෙන් මාරුවට පිහිටනවා තදපාට හා ලාපාට වලලු පිහිටන. හරිද? අන්නේ ඒව තමයි අපි වාර්ෂික වලයක් කිවත් වර්ධක වලයක් කියලා කියන්නේ. ඇයි අපි බලමු මොකෝ මේක ඇයි මෙහෙම කියන්නේ කියලා. වර්ෂයක් තුලදී සාමාන්‍ය වර්ධක කලාවට වඩා ද්විතීක සෛලමයේ ඝනක මහා සෛලම වාහිනීවල කුහර වල විශාලත්වය වැඩි කියනවා තෙත් උණුසුම් කාලවල. හරි, තෙත් උණුසුම් කාලයක් ගත්තහම මෙන්න මේ උෂ්ණ කාලවල ශාකවල වර්ධනය සඳහා ලැබෙනලු ප්‍රශස්ත ස්ථත්වයක් ලැබෙන උෂ්ණ කාලෝ මේක සෞම්‍ය කලාපීය රටක් වෙනුනේ කාෂ්ටීය ශාකයක් වෙනුනේ තත්ත්ව දෙක තුනුනේ. හරිද? සෞම්‍ය කලාපීය කාෂ්ටීය ශාකවල උෂ්ණ කාලයේ ඉනකොට වර්ධනය සඳහා ප්‍රශස්ත තත්ත්වයේ ශාකීට ලැබෙනවා. හරිද? අන්න එහෙම ලැබුණහම ඒ ඍතු අපි හඳුන්වනවා වසන්ත ඍතුව කියලා. ඔගොල්ලෝ මේක මෙහෙම මතක තියාගන්න. අපේ වසන්ත සමය කියන එක ඔගොල්ලෝ දන්නවනේ. අපි සාමාන්‍යයෙන් වසන්ත සමය කියන්නේ අපේ අප්‍රේල් මාසෙටනේ නේ. එතකොට මතකද වසන්ත කාලයේට නුවර එළියට යනවනේ මිනිස්සු ගොඩාක් වෙලාවට ඒ වසන්ත සමය සමරන්න සමහරු ඈ සල්ලි එහෙම උදේට තියෙනවා නම් වසන්ත සමය සමරන්න යනවා නුවර එළිය. ඇත්තට මෙතෙන්ද යන්නේ මේගොල්ලෝගේ බලාපොරොත්තුව තමයි ඒ පරිසරය විඳින්න යන්නේ. මොකද ඒ කාලේ වෙනකොට ඒ පරිසරයේ ලස්සනට මල් හැදිලා කොළ හැදිලා හරි ලස්සනයි. ඒ කාලෙට මල් පිරීලා තියෙනවා. අපි බලමු ඇයි මල් පිරීලා මේ විදිහට ශාකයේ ලස්සනට වර්ධනය වෙලා තියෙන්නේ ඇයි කියලා බලමු අපි. ඇත්තට මේ කාලයේදී මේ උෂ්ණ කාලයේදී ප්‍රශස්ත කාලය කියලා කියනවා. වසන්ත කාලයේ මේ මුල් කාලයේදී සනාල කැම්බීම තියෙනවානේ. මේ සනාල කැම්බීමේ ක්‍රියාකාරීත්වය නිසා වැඩියෙන් වැඩියෙන් සෛල නිපදවන කියන ද්විතීක සෛලම වැඩියෙන් නිපදවන. ඒ නිපදවන වැඩිපුර සෛල ඒ සෛලම ඒ වාහිනී විශාලයි කියලා කියනවා. වාහිනී කුහර වාහිනී විශාලයි. ඒ වාහිනී ඒ ලිග්නින් බිත්ති හරි තුනී කියලා කියනවා. දැන් බලන්නකෝ වැඩියෙන් සෛලම පටකේ නිපදවනවා. ඒ නිපදවන සෛලම පටකේ තියෙන සෛලම වාහිනීවල බිත්ති හරි තුනී කියලා කියනවා. හරිද? ඒතර තුනී බිත්ති ලිග්නින් තුනී බිත්ති වෙනකොට ඒ සෛලමයේ කුහරයට මොකද වෙන්නේ කියලා බලන්නකෝ. කුහරේ විශාල වෙනවා නේද? ඒතර සෛලම වාහිනී විශාල කුහර තියෙනවා. හරිද? ඒ වගේම මේකෙදි කුහරේ තියෙන අර මේ මේක ලාපාටයි කියනවා. හරිද? මේ විදිහට ලාපාට දැවයක් හදනවා. අන්න එහෙමනම් මෙන්න මේ ව්‍යුහය තමයි ශාක පත්‍රවලට වැඩිපුර ජලය පරිවහනය කරන්න කාර්යක්ෂම වෙනවලු මෙන්න මේ වසන්ත කාලයේදී නිපද වෙන මේ ලාපාටට තියෙන දීතික සෛලම. හරිද? ඒතර වැඩියෙන් වැඩියෙන් ජලය පරිවහනය කරනවා. එතකොට වැඩියෙන් වැඩියෙන් ජලය පරිවහනය කරවුවහම හොඳට ශාකවලට මල් ඒවට හොඳට ජලය ලැබිලා ඉන්නලා පත්‍ර විශාලල ලස්සනට මල් හැදෙනවා. හරිද? අන්න ඒ කාලේ තමයි අපි හඳුන්වන්නේ ඒ ඒ කාලයේදී කාෂ්ඨයට එකතු වෙන මේ විශාල ඝනකම් වෙච්ච ලාපාට ද්විතීක සෛලම වලය අපි හඳුන්වනවා වසන්ත කාස්තේ කියලා හඳුන්වනවා. තේරුණා නේද? උපරිම ජල පරිවහනේ තමයි එනම් මේ වසන්ත කාස්තේලි වෙන්නේ. හරිද? ඊළඟට දැන් ඔන්න සෞම්‍ය කලාපීය රටවල්වල ඍතු භේදේ කැපී පෙනෙනවානේ. ඔන්න දැන් ඒ කාලේ තියෙනවලු ඉතිරි වර්ධක කාලේ, කියන්නේ ඒක සීතල කාලය. හරිද? ඒක සීතල අපි ඒවා හඳුන්වන්නේ ගිම්හානේ කියලා තමයි. ওই ගිම්හාන ඍතුවේදී හට ගන්නවනේ ඒ කාලයේදී මේ ওই කැම්බියම් වලයෙන් ඇතුළට ද්විතීක සෛලම කපා හරිනවා. හරිද? එතකොට මේ ඇති වෙන ද්විතීක සෛලම ඒ සෛලම ප්‍රමාණය කුඩයි කියනවා. ඒ වගේම මේකෙන් ඇති වෙන වාහිනී, ඒ වාහිනිය ගත්තහම ඒකේ ලොකු ලිග්නින්, ඒ කියන්නේ ඒකේ බිත්තියේ ලිග්නින් ප්‍රමාණය ඊට වැඩි කියනවා. බිත්ති ඝනකම වැඩි කියලා කියන්නේ. දැන් බිත්තිය ඝනකම වැඩි වෙනකොට ඒ වාහිනී කුහරය මොකද වෙන්නේ? පටු වෙනවයි කියලා කියනවා. නේද? වාහිනී කුහරය පටුයි කියලා කියනවා. ඒතර පටු එකක් තුලින් ජලය පරිවහනය කරන්න හරි අඩුවෙන් ජලය පරිවහනය වෙනවා. නේද? අඩුවෙන් ජලය පරිවහනය වෙනවා කියනවා. හැබැයි ඒකේ තියෙන ලිග්නින් ප්‍රමාණය වැඩි ඉනි බිත්තිය ඝනකම හින්දා, අන්න ඒ හින්දා ඒ කාලේදී නිපද වෙන ද්විතීක සෛලම වැඩිපුර ශාකයට සන්ධාරක ශක්තිය ලබා දෙන්නයි කියලා කියනවා. මේ සන්ධාරක ශක්තිය ලබා දෙන ඒ ගිම්හාන කාලයේදී නිපදවන සෛලම අපි හඳුන්වනවා ඒ සෛලම වලල්ල ගිම්හාන කාෂ්ඨය කියලා කියනවා. දැන් තේරුණානේ? එහෙමනම් බලන්න මේ ඍතු භේදයේ කැපී පෙනෙන ශාකවල ශාකවල එක අවුරුද්දක් තුලදී වර්ධනයේ අසාමාන්‍යතාවයක් නිසා පළල් ද්විතීක සෛලම සහිත වාහිනී තියෙන ද්විතීක සෛලම සහිත වසන්ත කාෂ්ඨයකුත්, ඒ වගේම අඩු ඝනකමකින් තියෙන තද පැහැයෙන් තියෙන ද්විතීක සෛලම කලාපයක් වන ගිම්හාන කාෂ්ඨය කියලා එක අවුරුද්දකදී කාෂ්ඨයට වලලු දෙකක් විදිහට ද්විතීක සෛලම නිපද වෙනවා. මෙන්න මේ වසන්ත කාෂ්ඨයයි ගිම්හාන කාෂ්ඨයයි දෙන්නම එකට ගත්තහම අපි හඳුන්වනවා වාර්ෂික වලයක් කියලා කියන. හරිද? වාර්ෂික වලයක් ඉවත් වර්ධක වලයක් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ ශාක කන්දක හෝ මුලක මේක වර්ෂයේ පුරාම හරස් කඩක පැහැදිලි වලයන් දෙකක් අපිට මේ විදිහට දකින්න පුළුවන් වෙන්නේ සෞම්‍ය කලාපී ඍතු භේදයේ කැපී පෙනෙන ශාකවල. හරිද? ඉතින් යම් කිසි ශාකයක් ගත්තොත් එහෙම යම් ශාකයක ද්විතීක වර්ධනය සිද්ධ කරලා ලපටි ශාකවල ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ නැහැනේ. නේද? ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා මේ ශාකයට යම් කිසි කාලයක් අපිටම අවුරුදු පහක් ගිහිල්ලා මේ ද්විතීක වර්ධනයේ ශාකයේ සිද්ධ වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ හැම අවුරුද්දෙම ඒකට එකතු වෙනවා මේ වලලු දෙකක් එකතු වෙනවා වසන්ත කාෂ්ඨයේ ගිම්හන කාෂ්ඨයේ.